Honorable Rao Fakim, you have 5 minutes.
Thank you, Mr. Presiding Member. Bismillah Rahman Rahim. His Excellency the President came to this house in the morning and announced the grant of the second tranche by the IMF in our debt restructuring process. And he himself admitted that though the second tranche is being released, it is only a limited victory in a long journey, which will have other serious issues to be addressed as well. According to the President, the next step would be to renegotiate with the private creditors, which is also quite a challenging task. In the meantime, it was it's his contention that the contraction of the economy is a serious challenge that we are faced with at the moment. Now, the contracting economy has caused serious breakdown in a variety of business spheres in the country, not to mention the agriculture alone. Now, if you go by the Yala and Maha season and the harvest that we have been managing to produce, we see there is a sharp drop, and that this trend is going to continue. What is connected with this is the climate vulnerabilities in the country. The climate related disasters is a serious problem that our country very frequently faces, as we are a country in the equator, on the equator, being a very tropical country. We are now faced with very frequent climate related disasters. Now, if you take flooding, the recent flooding in the Akurun area is a phenomenon that we see happening very frequently. Now, this particular flooding issue of the Pingaoya that flows through the Akurun town towards Katukostato and merges with the Mahavali River, there was an assumption that the Polgolla Dam and its erection is what is causing all this, and that the sand silting that collects at the place where the river merges with the Mahavali River, it has got its flow affected because of the Polgolla Dam. But the fact is, we have had several attempts made. Now, there had been an inter-ministerial committee chaired by a senior assistant secretary of my own ministry that was appointed. We appointed a task force to go into the reasons for flooding of Pingaoya and the Akurun town flooding very, very frequently. So this issue, 4 months ago at the divisional secretary division meeting at Akurun, I raised the issue and asked the divisional secretary and also the UDA official who had come there as to whether any action had been taken about unauthorized structures which had to be demolished according to the report that was submitted.
Honorable Ma'am, 2 minutes.
Yes. So therefore, now the follow-up action is what is lacking, together with various other connected improvements that we had to make along the Pingaoya flow from about the 9th and 8th mile post up to the Ambatale junction. There has been a variety of issues that needs to be resolved. So this needs both certain legal action that will be taken by the authorities like the Urban Development Authority, which had been quite lax in its approach to try to take those actions. And also there is a civil society responsibility, which needs to also engage with these agencies to see that this is expedited. So this matter, though we had raised it several times, and only 4 months ago I raised this matter at the divisional secretary, the development meeting, still is pending, and therefore I in fact brought it, since it's the president who is the Minister of Finance and his vote is being debated today. I made a request from the president to allow us to have a meeting with him in Kandy when he visits Kandy on this Sunday.
Please wind up.
For the District Development Committee meeting. After the District Development Committee meeting, he has assured us that both myself and Mr. Haleem, representing the Kandy district and other civil society representatives, to meet him, along with the UDA and other government agencies, Department of Irrigation, as well as Disaster Management Center officials,
Honourable Member, please
Road Development Authority and variety of other officials are to be summoned to discuss this, and I hope with that meeting that we can find some effective action being taken, because state agencies which are entrusted with the responsibility to carry out the necessary corrective work must do their work so that such disasters doesn't get repeatedly happening all the time. Therefore, I thank the President for having allowed us some time
much.
To meet him and discuss this issue. And also, I just want to refer to the CRIP agency, that is Climate Resilient Infrastructure Program. There must be some way in which the CRIP program gets involved. I think that's a rolling program that has to be given more funding so that this type of frequent climate-related issues could be addressed effectively. Thank you.
Thank you very much. Honorable Sridharan, you have 6 minutes.
Gaurava Thalaimadhangam Uripinar Avargale, அரசாங்கத்தினுடைய பொருளாதார கொள்கைகள் அரசாங்கத்தினுடைய நிதி சம்பந்தமான இந்த இறுதி நாள் விவாதத்திலே எனக்கு கிடைத்த வாய்ப்புக்கு நன்றிகளை தெரிவித்துக் கொள்கிறேன். மிக முக்கியமாக இம்முறை கொண்டுவரப்பட்ட வரவு செலவு திட்டத்தின் ஊடாக பல விடயங்கள் மறைக்கப்பட்டிருப்பதாகவே எனக்கு தெரிகிறது. சென்ற வருடமும் வரவு செலவு திட்டத்தின் ஊடாக தேர்தல்களுக்கு நிதி ஒதுக்கப்பட்டது, பாராளுமன்ற உறுப்பினர்களுக்கான நிதி ஒதுக்கப்பட்டது, செயல்பாடுகள் அறிவிக்கப்பட்டது. ஆனால் அது இப்பொழுதும் அறிக்கையாகவே பாராளுமன்றத்தில் இருக்கிறது. இம்முறையும் பல புதிய புதிய திட்டங்கள் அறிமுகம் செய்யப்பட்டிருக்கிறது, சொல்லப்பட்டிருக்கிறது. ஆனால் நேற்றைய தினம் பவித்ரா வன்னியாராச்சி அவர்கள் கூட பேசுகிற பொழுது சொன்னார், யாழ்ப்பாணத்துக்கு நதி ஒன்று கொண்டு வரப்போவதாகவும் சொன்னார். எல்லாமே ஒரு புதிய புதிய சொற்றொடர்கள். யாழ்ப்பாண நதி என்பது எப்படி எங்கே என்றில்லாமல் ஏதோ ஒன்று நடைபெறுகிறது. ஆனால் இங்கே சொல்லுகிறவையெல்லாம் நடைபெறுமா அல்லது இந்த வரவு செலவு திட்டம் அதை நடைமுறைப்படுத்துமா என்பது நாங்கள் பொறுத்திருந்துதான் பார்க்க வேண்டும் என்றால், கடந்த கால அனுபவங்கள், கடந்த கால அறிக்கைகள் அப்படியே கிடப்பிலே இருக்கின்றன. இலங்கையினுடைய இம்முறை வரவு செலவு திட்டத்திலேயும் பாதுகாப்பு அமைச்சுக்கு 423.7 பில்லியன் மொத்தமான வரவு செலவு திட்டத்தில் 11.6% ஒதுக்கப்பட்டிருக்கிறது. பொது பாதுகாப்புக்கு 140.7 பில்லியன் 3.6% மொத்த வரவு செலவு திட்டத்தில், மொத்தமாக 15.2% மொத்த வரவு செலவு திட்டத்திலேயே 15.2% பகுதி பாதுகாப்புக்கு ஒதுக்கப்பட்டிருக்கிறது. இந்த நாட்டிலே இப்பொழுது யுத்தம் இல்லை, எங்கேயும் குண்டு சத்தங்கள் இல்லை, யாரும் துப்பாக்கி தூக்கியதாக தெரியவில்லை. ஆனால் இந்த நாட்டிலே இருக்கின்ற படைகளை வடக்கு கிழக்கில் தான் நீங்கள் கிட்டத்தட்ட 2 லட்சத்துக்கு மேற்பட்ட படைகளை குவித்து வைத்துக் கொண்டு கடற்படை, விமானப்படை, தரப்படை, அதைவிட செக்யூரிட்டி டிவிஷன், சிவில் செக்யூரிட்டி டிவிஷன், ஆர்மியினுடைய படை பிரிவுகள் என்று ஒரு பிரமாண்டமான ராணுவ வலயமாக வடக்கு கிழக்கை வைத்துக் கொண்டு இவ்வளவு நிதியையும் திரும்ப ஒதுக்கீடு செய்வதென்றால் இந்த நாட்டினுடைய பொருளாதாரம் எப்படி வளர முடியும்? அமெரிக்காவினுடைய அல்லது பிரேசிலுடைய, சீனாவினுடைய, ரஷ்யாவினுடைய வருடாந்த வரவு செலவு திட்டத்திலே அவர்கள் பாதுகாப்புக்கு ராணுவத்துக்கு ஒதுக்கப்பட்டிருக்கிற தொகைகளையும் ஒருமுறை இந்த அரசாங்கம் படிக்க வேண்டும். ஒரு யுத்தம் இல்லாத நாட்டில், 15 ஆண்டுகளாக குண்டு சத்தங்கள் கேட்காத நாட்டில் தொடர்ந்தும் பல பில்லியன் கணக்கில் காசுகளை படைகளுக்கு ஒதுக்கி வைத்திருப்பது என்பது இந்த நாட்டினுடைய பொருளாதாரத்தை மீள கொண்டு வர முடியுமா? அக்ரிகல்ச்சர் விவசாயத்துக்கு ஒதுக்கப்பட்டிருக்கிற நிதி 100.4 பில்லியன், பாதுகாப்புக்கு ஒதுக்கப்பட்டிருக்கிறது கிட்டத்தட்ட 563.64 பில்லியன், ஆனால் விவசாயத்துக்கு ஒதுக்கப்பட்டிருக்கிறது 100.4 பில்லியன். பிளான்டேஷன் இண்டஸ்ட்ரீஸ் இந்த துறைக்காக ஒதுக்கப்பட்டிருப்பது 10.0 பில்லியன், அதைவிட தொழிற்சாலைகள் இண்டஸ்ட்ரீஸுக்காக ஒதுக்கப்பட்டிருப்பது 9.1 பில்லியன். யோசித்து பாருங்கள், இந்த நாட்டினுடைய தொழில் முறைகளுக்காக, தொழிற்சாலை முறைகளுக்காக ஒதுக்கப்படுவது 9 பில்லியன் அல்லது 10 பில்லியன், அதே விவசாயத்துக்கு ஒதுக்கப்படுகின்ற காசு 100 பில்லியன். எப்படி இந்த நாட்டினுடைய பெரிய முதுகெலும்பையும் விவசாய துறையையும் அந்த மக்களுடைய வாழ்க்கையை எவ்வாறு மேம்படுத்த முடியும்? பில்லியன் காசுகளை பாதுகாப்பு படை ஒதுக்கிவிட்டு மொத்த வரவு
ஒதுக்கிவிட்டு
எனக்கு ஒரு நிமிஷம் தாருங்கள். இங்கே சைபர் மூன்று வீதம் அல்லது சைபர் ரெண்டு வீதம் தான் தொழில்துறைகளுக்கு ஒதுக்குவதென்றால் இந்த நாடு எப்படி உருப்படும்? இந்த நாட்டில் ஏன் நீங்கள் இவ்வாறு சிந்திக்கிறீர்கள்? அதே நேரம் சுகாதாரத்துக்கு ஒதுக்கப்பட்டிருப்பது 410.3 பில்லியன், எஜுகேஷனுக்கு ஒதுக்கப்பட்டிருப்பது, கல்விக்கு ஒதுக்கப்பட்டிருப்பது 237.1 வீதம், மொத்தமாக 16% தான் சேவையிலே, கல்விக்கும் சுகாதாரத்துக்கும். இது மீண்டலாத கொடுப்பனவுகளாக இருப்பதனால், திரும்ப வருமானம் வராத துறைகளாக இருப்பதனால், அது சேவைத்துறையாக இருப்பதனால் அரசாங்கம் ஒதுக்கி இருக்கிறது என்று பார்க்கலாம். ஆனால் இந்த நாட்டிலே சுகாதாரத்துறை இன்றும் தொடர்ந்து விழுந்து கொண்டிருக்கிறது. கொரோனாவிலே மக்கள் இறந்ததை விட டெங்கினால் 4ஆம் இறந்து கொண்டிருக்கிறார்கள். இன்னும் இந்த நாட்டில் டெங்கு நோயை கட்டுப்படுத்த முடியவில்லை. அதே நேரம் கல்வித்துறையிலே இப்பொழுதும் 22,000 ஆசிரியர்கள் பற்றாக்குறை என்றால் அடுத்த மாணவருடைய கல்வி எங்கே செல்ல போகிறது? ஒரு ஓயல் பரீட்சையை வெளியிடுவதற்கு 6 மாதங்கள் இந்த அரசாங்கத்துக்கு சென்றிருக்கிறது. 6 மாதங்கள், 6 மாதங்களுக்கு பிறகு ஒரு பரீட்சை பெறுபவரு வந்து எவ்வாறு அந்த பிள்ளைகளுடைய அடுத்த எதிர்காலம்? ஆகவே இந்த வரவு செலவு திட்டம் என்பது நீங்கள் கொண்டு வராவிட்டால் 2024ஆம் ஆண்டுக்கான நடவடிக்கைகளை மேற்கொள்ள முடியாது, சம்பளம் வழங்க முடியாது, நாட்டினுடைய இயங்கு நிலை செல்ல முடியாது. அதற்காக வரவு செலவு திட்டம் என்கிற ஒரு பேப்பர் சமர்ப்பிக்கப்பட்டு அங்கே பாதுகாப்பு அமைச்சுக்கு தனியான ஒரு முதலீடு கொடுக்கப்பட்டு பாதுகாப்பு துறைக்கு முக்கியத்துவம் கொடுக்கப்பட்டு ஹீரோ ஆக்கப்பட்டிருக்கிறது. ஒவ்வொரு வரவு செலவு திட்டத்திலும் பாதுகாப்பு துறைக்கு இவ்வளவு காசு ஒதுக்கி எங்களை நீங்கள் தொடர்ந்தும் அடக்கி வைத்திருக்கிறீர்கள் என்பதன் காரணமாகத்தான் இந்த வரவு செலவு திட்டத்தை நாங்கள் எதிர்க்கிறோம். நாங்கள் எதிர்த்துத்தான் இந்த வரவு செலவு வாக்களிப்போம் என்றால், இது பாதுகாப்பு துறை மட்டுமல்ல, தொல்பொருள் திணைக்களம் ஊடாகவும் எங்களுடைய மக்கள் தொடர்ந்து
பாதிக்கப்படுவதனால்
இந்த வரவு செலவு திட்டத்தை நாங்கள் எதிர்த்துத்தான் வாக்களிப்போம் என்பதையும் பதிவு செய்து நிறைவு செய்கிறேன்.
தேங்க்யூ வெரி மச். கரு அனுராத ஜெயரத்னம் அத்துமா உபதுமாட வினாடி அட்டக காலையாக தியனவா.
ගරු සභාපතිතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා වේලාව ලබා දීම පිළිබඳව. මම හිතන්නේ අද දිනේදී අපි අයවැය අවසාන දිනය හැටියට කතා කරන වෙලාවේදී අපි එක පැත්තකින් සතුටු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බොහෝ විට මේ පාර්ලිමේන්තුවේ නැවත මැතිවරණයක් තියලා නැවත වතාවක් අපි නිවැරදි ජනමතයකින් පාර්ලිමේන්තුව හදනතුරු, එහෙම නැත්නම් ජනාධිපතිවරයෙක් හදනකල් IMF එක ගන්න බෑ, ජයග්‍රහණය කරන්න බෑ කිව්වා. ඒ වගේම විවිධ අදහස් යෝජනා වලින් ජනතා මත වෙනස් කරන්න කටයුතු කරා. හැබැයි ඒ සියලු අභියෝග ජයග්‍රහණය කළා. මම කියන්නේ 100% සියල්ල නිවැරදි කියලා. හැබැයි රට ස්ථාවර තැනකට ගේන්න අධිකරු ජනාධිපතිව ප්‍රධාන කණ්ඩායමට පුළුවන්කම ලැබිලා තියෙනවා. එතකොට මේක අපි බලෙන් බාරගත්ත ආණ්ඩුවක්වත් බලෙන් රජයේ හැටියට තියාගෙන යන කටයුතු කරපු එකක් නෙවෙයි. අධිකරු ජනාධිපතිතුමා කැබිනට් එකේ සියලුම තනතුරු දරන කණ්ඩායම රට බාර ගන්න වගකීම ගන්න කෙනෙක් නැති වෙලාවක ඒ වගකීම බාර අරගෙන අද රට මෙහෙවපු පිරිසක්. ඒ නිසා ඕන කෙනෙකුට අදහස් කියන්න පුළුවන්, ඒකේ චෝදනා කරන්න පුළුවන්. හැබැයි මේ මට්ටමට හරි මේ රට සාමාන්‍යකරණය කළා අද රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වාතාවරණය ගොඩ නැගීම පිළිබඳව අපි විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිතුමාට අපි ස්තුතිවන්ත විය යුතුයි. ඒක අපේ කුහකත්වයක් නැතුව අපි අපේ ස්තුතිය ගෞරවය තුමාට දිය යුතුයි. ඒ වගේම මහා බැංකුව හැටියට මහා බැංකුව අධිපතිතුමා, මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු නිලධාරීන්ට ඒ ගෞරවය ප්‍රණාමය අපි පුද කළ යුතුයි. මොකද කවුරුත් අභියෝග බාරගත්ත නැති වෙලාවක ඒ අභියෝග බාර අරගෙන රට මේ තත්ත්වයට පත් කිරීම පිළිබඳව. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, මෙතනදී අපි එක විශේෂ කාරණාවක්, අද සමස්ත මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් කළමනාකරණය පාලනය වෙන අපි මේ පාර්ලිමේන්තුවේ මොන මූල්‍යමය වශයෙන් තීන්දුව තීරණ ගත්තත් ඒ මෙහෙවන පිරිසක් ඉන්නවා. ඒ මෙහෙවන නිලධාරීන් අයිති වෙන මෙහෙවන ප්‍රධාන ආයතන ටික ගැනෙන වැය ශීර්ෂයේ සාකච්ඡාවට ගැනෙන්නේ අද දිනේදී. එතකොට අපි මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මොනතරම් නීති රීතීන් මොනවා හැදුවත් වැඩක් වෙනවද, ඒවා හරියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් කියන එක පිළිබඳව අද බරපතල කතිකාවතක් මේ සමාජයේ ගොඩනැගිලා තියෙනවා. මම ඒකට එක කාරණාවක් මේ උදාහරණ එක්කම ගරු සභාපතිතුමනි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මොකද මේකේ සමහර විට අපි නිල් කොළ රතු කියන එක පිළිබඳව නෙවෙයි, සමහර විට මේ 225ට තමයි එළියේ ඉන්න මිනිස්සු ටික චෝදනා කරන්නේ. හැබැයි අපි මිනිස්සුන්ට හරියට පෙන්වන්න ඕනේ මේ චෝදනා කරන්න ඕන කාටද, කොයි පුද්ගලයාටද කියන එක පිළිබඳව. නැත්තම් ගෙවල් ටික ගිනි තියන්න යනකොට කොයි පැත්තේ ගෙවල්ද ගිනි තියන්න ඕනේ කියන එක පිළිබඳව හරි මාර්ගෝපදේශයක් අපේ ජනතාවටත් අපි ලබා දිය යුතුව තියෙනවා. මම මේ කියන්නේ වෙන මොනවත් නිසා නෙවෙයි. අපි දැන් ටැක්ස් එකට රෙමිස් එක හදුවේ 2015 ඉඳලා. අද වෙනකොට 2023 අවුරුදු 8යි. දැන් ජනවාරි එකේ තමයි සභාපතිතුමනි ඔබතුමාත් දන්නවා ජනවාරි වල තමයි යන්තම් මේක සම්පූර්ණයෙන් අවසන් කළ ක්‍රියාත්මක වෙනවයි කියන්නේ. නීති රීතින් හදනවා 15 ඉඳලා 23 වෙනකොට අවසන් නැහැ, 24 ජනවාරි වලදී අවසන් වෙනවයි කියනවා. හැබැයි ඒ අවසන් වීම පමණකුත් නෙවෙයි ගරු සභාපතිතුමනි දැන් නිලධාරීන් පුහුණු කිරීම පිළිබඳවත් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක කාටද කවුද අපි කාටද චෝදනා කරන්නේ? අපි ආණ්ඩුව හැටියට ඉන්න පුළුවන් ආණ්ඩුවේ මන්ත්‍රීවරු වෙන්න පුළුවන්. හැබැයි මේ කියන කාරණා අපි නිවැරදි නොකරගත්තොත් රට හැටියට මේක බරපතල ප්‍රශ්නයක් අර්බුදයක. අද ගරු සභාපතිතුමනි මට එක කාරණාවක් අද සභාගත කරන්න තියෙනවා. අපි පහුගිය කාලේ සෑහෙන මහන්සි වුණා මේ ලංකාවේ පළවෙනිම කේබල් කා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න. අපි යන්න ඕන හැම තැනකම ගියා. අපි ආයෝජක වෙන කණ්ඩායම් වලට අපි කතා කරා. ජනාධිපතිතුමා ළඟට අරගෙන ගියා. ජනාධිපතිතුමා විවිධ ඒ කණ්ඩායම් වලට අවශ්‍ය සහයෝගය එකතු කරලා ඒ කණ්ඩායම් එකතු කරගත්තා. අපි කතා කරන්නේ අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලා සිරිපාද කේබල් කා ගැන කතා කරන්නේ. අපි ඉස්කෝලේ යන කාලේ තමයි නුවරින් හන්තානට කේබල් කා ව්‍යාපෘති ගැන කතා කරන්නේ. හැබැයි ගරු සභාපතිතුමනි අපි හදලා ආයෝජකයව ගෙනල්ලා මේ රටේ කරන්න කියපු පළවෙනි කේබල් කා ව්‍යාපෘතිය අද අතිගරු ජනාධිපතිතුමා ඒ වගේම විශේෂයෙන් අපේ රාජ්‍ය අමතුරු දෙදෙනා අපේ ශේහාන් ඇමතුමා රංජිත් සේබලපිටිය ඇමතුමා ඒ වගේම අපේ දිලුම් අමුරුගම ඇමතුමා අපිට 225 ගෙවල් තමයි ගිනි තියන්නේ. හැබැයි මේ හතර දෙනාට පින් සිද්ධ වෙනදා යන්තම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. ගරු සභාපතිතුමනි මේක බරපතල කාරණාවක්. මම මේ කියන්නේ වෙන මොනවත් නිසා නෙවෙයි. ආයෝජකයෙක් මේ රටට මුදල් ගේනවා ඩොලර් මිලියන 1.6ක්. එයා ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරන්න ඉල්ලනවා ඩොලර් ලක්ෂ 5ක්. ඇඩ්වාන්ස් පේමන්ට් එකට අපේ ඉම්පෝට් එක්ස්පෝට් කන්ට්‍රෝලර් ජෙනරල් අවසරය දෙන්නේ. ගරු සභාපතිතුමනි මේ රටට අපිට රුපියල් වලින් අපිට හානියක් නැත්තම් මේ රටේ මුදල් ටික අපිට පිටට යන්නේ නැත්තම් මේ රටේ ව්‍යාපෘතිය මේ ඒ තමුන් ගෙනාපු මුදල් ටිකෙන් තමුන්ට ගනුදෙනුව කරන්න දෙන්න නැතුව මාස 6ක් හිර කරගෙන ඉන්නවා. අපි සභාපතිතුමනි අපි ease of doing business index එකේ 105ට ඉන්නවට අපි ඇත්තටම සතුටු වෙන්න ඕනේ. මොකද අපි ගියපු නැත තැනක් නැහැ. අපි සෙන්ට්‍රල් බැංක මහ බැංකුව අධිපතිතුමා වේවා ජනාධිපති අවසානයේ කැබිනට් පේපර් එකක් දාලා තමයි ගරු සභාපතිතුමනි තමුන් ගෙනාපු ආයෝජකයෙක් මේ රටට ගෙනාපු සල්ලි ටික ඒකේ ඇඩ්වාන්ස් පේමන්ට් එක තමුන් යවන්න කැබිනට් පේපර් එකක් දාන. ඉතින් ගරු සභාපතිතුමනි වෙන ආයෝජකයෙක් මේ රටට එයිද? අපි මේ මහා කයිවාරු ගහලා 225 නීති හදනවා 50 හදනවා අනපනත් හදනවා. ශාන්නවතුමා ඔබතුමා කතා කරා ඉම්පෝට් එක්ස්පෝට් කන්ට්‍රෝලර් ජෙනරල්. හැබැයි කවදාකවත් මේක කරගන්න බැරි වුණා. ජනාධිපතිතුමාට අවසානයේ කැබිනට් එකට යන්න සිද්ධ වුණා. ලංකාවේ පළවෙනි කේබල් කා ව්‍යාපෘතියට ඒ මිනිස්සු ගෙනාපු සල්ලි ඒ මිනිස්සුන්ට ගෙවන්න කැබිනට් එකට යන්න වෙච්ච රටක් මේක. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි මේකේ මම පළවෙනියට සභාගත කරනවා මේ ගැසට් එක. මේ ගැසට් එකේ ගරු සභාපතිතුමනි මේක කියලා තියන්නේ ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කන්ට්‍රෝලර් හැස් ද කැන් ගිව් ද අප්‍රූවල් ආෆ්ටර් කන්සිඩරින් ද මෙරිට් ඔෆ් ද රෙස්පෙක්ටිව් ට්‍රාන්සැක්ෂන්. ප්‍රොජෙක්ට් එකේ මෙරිට් එක මත ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කන්ට්‍රෝලර් ජෙනරල්ට අවසරය දෙන්න පුළුවන්. මම මේක සභාගත කරනවා. හැබැයි මෙරිට් එක කෙසේ වෙතත් ගරු සභාපතිතුමනි පළවෙනි ලියුම ලියනවා ඩිරෙක්ටර් ජෙනරල් සෙන්ට්‍රල් එන්වයරන්මන්ට් අතෝරිටි. Central Environment Authority එකේ no objection එක දෙනවා. ඒ no objection එක කරු සභාපතිතුමනි මම සභාගත කරනවා. දෙවැනියට මේ ආයෝජකයව යවනවා. හරි ඔයාගේ සල්ලි ඔයාට ගෙවන්න ඕන නම් මට BOI එකේ no objection ගේන්න කියලා. ඒ ලියුමත් මම සභාගත කරනවා. තුන්වැනියට කරු සභාපතිතුමනි ඔයාගේ සල්ලි ඔයා ගෙවන්න නම් මට Tourist Board එකේ අනුමැතිය ගේන්න කියනවා. Tourist Board එකේ no objection එකත් කරු සභාපතිතුමනි මම සභාගත කරනවා. දෙවනියට කියනවා ගරු සභාපතිතුමනි දැන් බැංකුවෙන් ගේන්න ඔයා ඩොලර් මිලියන 1.6ක් ගෙනාවයි කියලා මට කන්ෆර්මේෂන් ගේන්න කියනවා. ඒකත් බාර දෙනවා ගරු සභාපතිතුමනි මම සභාගත කරනවා. ඊළඟට ගරු සභාපතිතුමනි සෙන්ට්‍රල් බැංක් එකට ලියුමක් ගහනවා. මෙහෙම ඉල්ලලා තියෙනවා මෙයා ගෙනාපු මුදල් ටික මෙයාටම ගෙවීමක් කරන්න ඕනේ මේක පුළුවන්ද කියලා අහලා. එතකොට සෙන්ට්‍රල් බැංක් එකේ ඊමේල් එකකින් දනුම් දෙනවා ගරු සභාපතිතුමනි මේක සෙන්ට්‍රල් බැංක් එකේ පර්වීව් එක නෙවෙයි මේක ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කන්ට්‍රෝලර් ජෙනරල්ගේ පර්වීව් එකේ තියෙන වැඩක් කියලා. මම ඒ ඊමේල් එකේ කොපි එකක් මම මේ වෙලාවේදී සභාගත කරනවා. ගරු සභාපතිතුමනි මේ ටික වෙලා තවත් මාස දෙකමාරක් යනකල් එකම එක ලියුමක්වත් ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කන්ට්‍රෝල් එකෙන් යන්නේ නැහැ. අඩුම ගානේ මේ මිනිස්සුන්ට ව්‍යාපෘතිය කරන්න පුළුවන්ද බැයිද කියලා යන්නේ නැහැ. අපිට මේ 225ට අපිට ආයෝජකය මේ රටේ තියාගන්න අපි විඳින දුක අපි විතරයි දන්නේ. අද ටුවරිස් බෝඩ් එක වේවා අපේ මුදල් අමාත්‍යාංශ අමාත්‍යවරු වේවා අපි කතා කළා මේ රටේ මුදල් ටික එකතු කරන්න උත්සාහ කරනවා. හැබැයි ආපු මුදලෙන් මේ පළවෙනි ව්‍යාපෘතියක් කරන්නවත් අපේ නිලධාරීන් සමහර තැන්වලදී දෙන්නේ නැහැ. ඒ විතරක් මේක ගරු සභාපතිතුමනි මේක බරපතලම කාරණාව තමයි. කැබිනට් පේපර් එක දානකොට අතිගරු ජනාධිපතිතුමා කැබිනට් එක නොමග යවනවා. මේක ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කන්ට්‍රෝලර් ජෙනරල් කැබිනට් එකට ලියුමක් දානවා ගරු සභාපතිතුමනි යගේ ඔබ්සර්වේෂන් වල. ඒකේ කියනවා the intention of the above regulation is mainly to limit the foreign currency outflow as well as to minimize the risk of not receiving the goods to Sri Lanka respective to the advance payment made. එතකොට මේකේ cash flow එක outflow එක නතර කරගන්න තමයි මේ ගැසට් එක තියෙන්නේ. හැබැයි යාට බලය තියෙනවා කියන එක යා පිළිගන්නවා. ඊළඟට ගරු සභාපතිතුමනි මෙයා කියනවා although the final option has been mentioned in the above gazette under section 6 subsection 1 The implementation of the said project has not been confirmed yet due to pending approval of the registration under BOI and EIA, Central Environment Authority. ගරු සභාපතිතුමනි
කාලය අවසానයි
මම මේ ලියුම සභාගත කරන මේ ඔබ්සර්වේෂන් එක කැබිනට් එකට දුන්නේ හැබැයි මම කලින් සභාගත කර මාසයකට කලින් CA එකයි BOI එකයි no objection දීපු ලියුම් දෙක මේ කැබිනට් එක සම්පූර්ණ නොම ගෙවලා තියෙනවා අවසානයේ ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න ජනාධිපතිතුම කැබිනට් පේපර් එක දාලා මේ රටට ආපු පළවෙනි කේබල් කා ව්‍යාපෘතිය ගරු සභාපතිතුමනි මේ රටේ කරන්න අවස්ථාව ලබා දෙනවා ඉතින් මේකේ තත්වය මේකට ගරු සභාපතිතුමනි කොහොමද රට මේ වෙනුවෙන් තමයි දූෂණ විරෝධී පනත ගෙනාව ගරු සභාපතිතුමනි මේ දූෂණ විරෝධී පනත ඒ නිසා මම මේක විශේෂයෙන් මේ සභාගත කරපු ලියකියවිල්ලල මම ඉල්ලනවා ගරු සභාපතිතුමනි මේක වෙනම කන්සල්ටේටිව් කමිටියකට අපේ කෝපායකට රිෆර් කරන්න මේක ගැන වෙනම ඉන්වෙස්ටිගේෂන් එකක් ගන්න මොකද මෙවැනි ආයෝජකයෝ දිරිමත් කරන ක්‍රමවේදය පාර්ලිමේන්තුව තුල හරි මේ නිලධාරීන් ගෙනල්ලා අපි හදුවේ නැත්නම් මේ රට ඉස්සරහට යන එක පිළිබඳ ප්‍රශ්නයක් දෙවෙනි අවසාන කාරණාව ගරු සභාපතිතුමනි මේ දූෂණ විරෝධී පනතේ මම අවධානය යොමු කරනවා මේක තමයි අපි ගිය මේ මාසේ කමාරක් අපි කිසිම විවාදයකින් තොරව අපි 225 එකතු වෙලා අනුමත කරපු දූෂණ විරෝධී පනත මේ පනත කියලා තියෙනවා වගන්ති 111 මේක තියෙනවා රජයට වැරදි සහගත හෝ නීති විරෝධී අලාභයක් කිරීම පිළිබඳව නිලධාරියෙකුට පණ වෙන දඩුවම ඒක කියලා තියෙනවා යම් රජයේ සේවකයෙකු දූෂණ වරද සිදු කරන අතර මහාධිකරණය විසින් නඩු විභාගයක් පවත්වා වරදු කර කිරීමෙන් පසු හෝ නඩු විභාගයකින් පසු මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරදකරු කරනු ලැබුවේ නම් වසර 10ක් නොඉක්වන කාලයක බරපතල වැඩසටහන සිට දඩුවම් දෙන්න පුළුවන් කියලා. ගරු සභාපතිතුමනි අපි මෙතෙන්ට මේක අරගෙන යන්න ඕනේ. මේ නිලධාරින් අස් කිරීම නෙවෙයි අපි කරන්න ඕනේ. මේ නිලධාරින් අස් කරන එක නෙවෙයි අද පැනල්ටි එක විතරක් 186000 ඩොලර්. තමුන් ගෙනාපු සල්ලි වලින් තමුන්ගේ සල්ලි වලින්ම තුනෙන් එකක් ඇඩ්වාන්ස් පේමන්ට් එක කරන්න අවසර ඉල්ලලා අවසර නොදීම තුල ආයෝජකයාට වෙන පැනල්ටි එක 186000. ඉතින් ගරු සභාපතිතුමනි රට කොහෙද යන්නේ? ඒ නිසා ඔබතුමාගේ ගෞරවයෙන් ඉල්ලනවා මේක කන්සල්ටේටිව් කමිටියකට රිෆර් කරලා කැබිනට් එක නොම ගැවීම පිළිබඳව වෙනම ඉන්කුවරි එකක් පාර්ලිමේන්තුවට අරගෙන නිර්දේශ ලබා දෙන්න. ඒක බ්‍රයිබරි කමිෂන් එකේ යන පැමිණිල්ලට මේ කන්සල්ටේටිව් කමිටියක ගන්න තීන්දුවත් එක්ක අපිට මහාධිකරණය දක්වා යන්න පුළුවන් කියන එක විශේෂයෙන් මේ වෙලාවේ දීපත් කරනවා. බොහොමත්ම ස්තුතියි.
ඔබතුමාගේ කාරණාව අදාළ කටයුතු සඳහා යොමු කරන්න සූදානම්. ගරු ශාන්ත බණ්ඩාර මැතිතුමා
ස්තුතියි මේ ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු රාශියක් කතා කරද්දී කිව්වා මේ පාසල් දරුවන්ගේ අභ්‍යාස පොත් පිළිබඳව ඒ මිල ගණන් අධික වීම නිසා අපහසුතාවයට පත් වෙනවා කියලා ඒ නිසා මම මේලා ඉතාම ගෞරවයෙන් මතක් කරන්න කැමතියි සියලු මන්ත්‍රීවරුන්ට ඔබ තමන්නාසේලාගේ ප්‍රදේශවල තියෙන පාසල්වල විදුහල්පතිවරුන් හරහා අපේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙතින් ඇනවුම් කරලා ඉතාම සහන මිලට අභ්‍යාස පොත් ලබා දෙන වැඩපිළිවෙලක් සූදානම් කරලා තියෙනවා යම් සම්බන්ධීකරණයක් අවශ්‍ය නම් අපේ අමාත්‍යංශ හරහා සියලු කටයුතු සම්බන්ධීකරණය කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
මගේ වෙලාව මන් දන් දීලා. විනාඩි 15 පටන් ගත්තේ. ගරු සභාපතිතුමනි ඇත්ත වශයෙන්ම මගේ වෙලාව අප දන් දුන්නේ දැන් කතා කරලා වැඩක් නැහැ. අපි අවුරුදු 4020 කතා කරනවා 2019 ඉඳලා මේගොල්ලෝ පළවෙනි අවුරුද්දේ මොකද කරේ ගෝටා ගෝටා කියලා උඩ පැන්නා නැද්ද දැන් රණි රණි කියලා උඩ පනිනවා ඕකනේ කරුවේ ගෝටා ගෝටා කියලා උඩ පැන්න රට මංගොල්ල තිරකම් ඕකනේ කරුවේ ඔබතුමා දොස් කියන්නේ ඔබතුමා කොච්චර උඩ පැන්නද හැබැයි අපි රණි වික්‍රමසිංහ ජනාධිපතිතුමාට දොස් කියන්නේ මොකද එතුමා මේක බාර ගන්නකොට රට ඉවරයි මේක මංගොල්ලොත් දෙලා එතුමාට කරන්නේ නැහැ එතුමාට මේක දුන්නේ එතුමා බාරගත්තා ඉතින් ඇත්ත වශයෙන්ම දැන් සභාපතිතුමනි දැන් අවශ්‍ය මේ කතා කරන එක නෙවෙයි ජනමතයකට ඉඩ දෙන්න තමුන්නාදලා මැතිවරණ කල් දැම්මා මාර්තු 8 තියෙන තිබ්බ පළාත් පාලන මැතිවරණ කල් දැම්මා ශ්‍රේෂ්ඨාධිකරණය කිව්ව ඡන්ද තියද්ද කියලා තිබ්බ නැහනේ තමුන්නාසිලාගේ වැඩපිළිවෙල හොදනම් ජනමතයකට යන්නේ මම හැමදාම කියනවා කොවිඩ් අර්බුදයේ උග්‍ර අවස්ථාවේ ගරු සභාපතිතුමනි දැන් අවුරුදු 3කට විතර කලින් මෝඩි පළාත් ප්‍රාන්ත මැතිවරණ පහක් පෙරදුරා he lost 5 නමුත් අවුරුදු 2කට පස්සේ කොවිඩ් ප්‍රශ්නේ විසඳලා මැතිවරණයක් තිබ්බම පහම දින්නා මේ ළඟදී තුනක් දින්නා එහෙම තමයි ආණ්ඩුව හැතිරෙන්න ඕනේ මේ මැතිවරණ වලට බයයි දඟලන්න බෑ ඉතින් දැන් ඇත්ත වශයෙන්ම ආණ්ඩුවට අලුත් අදහස් නෑ මේ බංකුවලත් කරපු අයමයි දැන් අලුත් මාර්ගයක යන්නේ බලයට ආවේ දේශීය සම්පත් ආරක්ෂා කරනවා කියලා අපේ රටේ කීර්ති රාමය ආරක්ෂා කරනවා කියලා දැන් විනාශ කරන්න දෙයක් නැහැ හැම දෙයක්ම විනාශ කරලා තියෙන්නේ දැන් බලන්න ආපු දායි දැන් මම කිව්වා 20 වෙනි සංශෝධනයේ ගේනකොට
සියලු ආයතන විධායක ජනාධිපතිවරයා යටතට ගන්නකොට මම කිව්වා මේකෙන් නීති ආධිපත්‍ය නැති වෙනවා. රූල් ඔෆ් ලෝ. මොකද්ද උනේ? විසිවැනි සංශෝධනය ගේනකොට අපි සංශෝධන 25ක් මං එදා ඉදිරිපත් කරා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට. පිළිගත්තේ නැහැ. අන්තිමට අවුරුදු 3ක් ගිහිල්ලා ආයිත් 21 වෙනි සංශෝධනය ගෙනාවා 20 හවුස් කරන්න. අවුරුදු 3ක් තමුන්නාදලා නැති වුණා. You lost 3 years. අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මොකද්ද කියන්නේ? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කියන්නේ අපේ රටේ ආර්ථික අපරාධකාරයෝ ඉන්නවා. ඉකොනොමික් ක්‍රයිම්ස් කරනවා. ඒකනේ ශ්‍රේෂ්ඨාධිකරණයක් කිව්වේ. ශ්‍රේෂ්ඨාධිකරණයයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කිව්වේ එක කතාව. ඉතින් ඇත්ත වශයෙන්ම අපි IMF එකට විරුද්ධ නැහැ. ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව අපිට දෙන්න තිබ්බ 2020 අපිට දුන්නේ රටේ ආර්ථික අපිට දෙන්න ඇතුව ස්ථාවර නියෝග අත්හිටවලා ආණ්ඩු පක්ෂයට දුන්නා. ඇත්ත වශයෙන්ම 2020 අපිට ඒක දුන්න නම් අපි අවුරුදු දෙකකට කලින් කියනවා රට බංකරොත් වෙනවා කියලා. නමුත් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකුට දීලා ඒක ඔක්කොම හැංගුවා. මේක අර 7 දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මානව හිමිකම් උල්ලංඝනය කරා කියලා දාලා තිබ්බා. ඒකේ 8 වෙනි මිත්‍තිකාරයා වෙන්න සෙන්ට්‍රල් බැංක් එක. මහා බැංකුවත් ගරු සභාපතිනිමේ ආණ්ඩුවත් එක වැඩ කෙරුවා. ආණ්ඩුවට සංචිත පාවිච්චි කළා ආණ්ඩුවේ නැගෙව්වා. කවදද ඒක සිද්ධ වුණේ? They use the reserves to pay loans. මොකද ඵලයේ 2019 පළවෙනි මාසයේ ලොකු සභාගම් වලට බදුසාන දුන්නා.
ඔබතුමා තව විනාඩියක් කාලයක්.
ඉවරකට බදුසාන දුන්නා. බිලියන 700ක් නැති වුණා. අපේ ආණ්ඩු කාලේ හැම අවුරුද්දේම අපිට බිලියන 700ක් ආවා. Every year we got 700 billion. හොත් අතදි ගැරලා විඳක් කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. නමුත් මේ ආණ්ඩුව පෑම් පාරේ මොකද පගා දුන්නා. ලොකු කම්පැනි කාර්යෝ ඇවිල්ලා මං හැමදාම කියලා මේ කම්පැනි කාර්යෝ රටට ආදරේ නැහැ. අතින් පතර හොදෙක් කෙනෙක් දෙන්න කිව්වා. නමුත් මේගොල්ලන්ගේ බඩිය තර කර ගන්න තමයි මේගොල්ලෝ උත්සාහ රටට කිසිම ආදරයක් නැහැ. ওই කම්පැනි කාර්යෝ තමයි රට බංගලොත් කරුවේ. ගෝඨාභය දෙක එක අහුවෙලා කැම්පේන් එකට සල්ලි දීලා ගරු සභාපතිතුමනි එක සභාගමක් මං නම් කියන්නේ 1000 මිලියන් දුන්නා ගෝඨාගේ කැම්පේන් එකට. 1000 මිලියන්. ඒකයි අර බදුසානේ ඉවත් කරුවේ. ඒගොල්ලෝ මොකද්ද කිව්වේ? මේ බද්ද ඉවත් කරන්න අපි ඉන්වෙස්ට් කරනවා කියලා. ඉන්වෙස්ට් කරුවේ සාක්කුව දාගත්තා. ඒකයි වුනේ.
කාලය අවසන් කරමු.
තව මට විඩාඩියක් දෙන්න අනිත් එක. දැන් මේ ශේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් දුන්නා. අපි ඔක්කොම හිතන්නේ 7 දෙනයි කියලා. චෝදනාව ශේෂ්ඨාධිකරණයෙන් පිළිගත්තේ 7 දෙනයි කියලා. නමුත් ඒ නඩු තීන්දුව හොතට අධ්‍යයනය කරලා අපේ ශයන් මැතිතුමා අර 7 දෙනා විතරක් නෙමෙයි මුළු කැබිනට් එකටම දොස් කියලා තියෙනවා. මං කියවන්නම් ඒක. ඒ අනුව රට බොහොම පාසිටි ගැටලුව මේ නඩු තීන්දුවෙන් ආමන්ත්‍රණය කරුණු පිස ජාත්‍යන්තර මුල්ල අරමුදලේ සහාය අපේක්ෂා නොකොට ඒ සඳහා දේශීය සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල විසින් ප්‍රතිපත්ති මේ තීන්දුවක් ගන්නා ලදී. IMF ෆෝන් නැහැ දේශීය විසඳුමක්. ඒ ආ සමනව ඊට ප්‍රකාශ කළ පරිදි ඊට යමුගතකත බදු අඩු කරන පිණිස අමාත්‍ය මණ්ඩලයේ විසින් ප්‍රතිපත්ති මේ තීන්දුවක් ගන්නා ලදී. බදු අඩු කරන තීන්දුවකට කැබිනට් මණ්ඩලයේ මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(1) ව්‍යවස්ථාවේ ප්‍රකාර ඒකී තීන්දුව සඳහා අමාත්‍ය මණ්ඩලයේ සියලුම සාමාජිකයන් සාමූහික වගකීම් අතර පාර්ලිමේන්තුවට පිළිතුරු සැපයීමට බැඳ සිටි. ඔබතුමාට උත්තර දෙන්න ඕනේ ඇයි අතීසුවේ? ඒ බදු සහන් නැති කරගන්න. අනිත් එක වැට් මේ අවසාන කරනවා වැට් එක. අපි ඊයේ හිටියේ මේ බිලියන 330යි කියලා. මොකද අපිට ලයිස්තුව තිබෙන්නේ කර සභාපතිවරි. දැන් ලයිස්තුව එළියට ආව බිලියන 338 නෙමෙයි බිලියන 700කට ආසන්න. එතකොට එක පුද්ගලයෙක් ලැබෙන අවුරුද්දේ අතිරේක බදු වශයෙන් 30,000ක් අවශ්‍ය වෙනවා. ඉතින් මේක තමයි රටට කරපු විනහිය
අවසන් කරන්න කරන්න
දැන් මම කියන්නේ මේක දාලා යන්න කූඩැල්ල වගේ එලිලා ඉන්න එපා හිටිය ඇති මේක දාලා යන්න මැටිවර තියන්න ජනතාව ඉන්නේ දැන් රට බංකොලොත් කරපුනේ මොකද දඩුවම දැන් ඕගොල්ලෝ ණයරක් අපුඩි ගහන්නවනේ අපි ණය ගත්ත අපි ණය ගත්තක අපුඩි ගහන බංකොලොත් කරුවාට මොකද දඩුවම ජනතාව දඩුවම දෙන්න බලාගෙන ඉන්නේ ජනතාවට අවස්ථාවට ඒකයි අරගල ඇතුලේ
කර සංගීතයක තම අවසන් කරනවා
මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න නම් මැතිවරණ තීලා ජනමතයේ ඉරි දීලා අලුත් ආණ්ඩුවක් පත් කරගන්න
योजना क्रियात्मक स्थावर විශේෂයෙන්ම විදේශීය ණය ගෙවන්න නැතුව විදේශීය ණය වලට පොල්ල තියලා කොවිඩ් ඉවරුන් නිසා සංචාරකින්ගේ යම් පැමිණීමක් සිද්ධ වෙලා ඒ වගේම රට එපා වෙලා විදේශ රට වලට බොහෝ අය ගිහිල්ලා විදේශ වලින් ලැබෙන මුදල් ප්‍රමාණය යම් කිසි වැඩිවීමක් වුණ නිසා අපට යම් හුස්මක් වැටෙනවා තෙල් ටික ගෑස් ටික ගෙනා ගන්න හැකියාව ලැබිලා තියෙනවා විනා ආර්ථික ස්ථාවර වුණ බවක් අපට නම් පේන්නේ නැහැ මේ අලුතෙන් දමපු වැට් නිසා බාණ්ඩමිලේ ඉහළ යන්නේ 18% කින් පමණක් නෙමෙයි. බින්දුව තිබ්බ තැන්වල 18%ක් වැට්ටය කරපුවාම ඉබේම 18% කින් බාණ්ඩමිල ඉහළ යනවාට අමතරව මේක ඩීසල් පෙට්‍රල් වලට නැත්නම් ප්‍රවාහන ගාස්තු වලට බලපෑම නිසා ඒකෙන් තවත් වැඩි වෙනවා. අනිකුත් යදවුම් වල වැට් නිසා ඒකෙන් තවත් වැඩි වෙනවා. අවසානයේදී මේ 2024 වෙනකොට මේ වැට් වලට යටත් කරපු පාණ්ඩ වල මිල ගණන් අවම වශයෙන් 25%ක්වත් ඉහළ යනවා. ඒකෙන් මේ රටේ දුගී දුප්පත් මිනිසුන්ට ජීවත් වෙන බැරි තත්යක් උදා වෙලා විශේෂයෙන් වැටුප් ලබන රාජ්‍ය සේවකයෝ වැනි අයට ජීවත් වීමේ හැකියාව සම්පූර්ණ නැති වෙලා සමාජයේ ඉතාමත් අස්ථාවර භාවයකට දැවැන්ත අර්බුදකාරී තත්යකට පත් වෙනවා. ඒ පාරිභෝගිකව නැත්තම් සමස්ත මහ ජනතාවට එහෙම වෙද්දී මේ වැට් මිල හේතුවෙන් බාණ්ඩ මිල වැඩිවීම නිසා ඉල්ලුම අඩු වෙනවා. ආර්ථික වශයෙන් ඉල්ලුම අඩු වුණාම නිෂ්පාදකින්ගේ නිෂ්පාදන පහත වැටෙනවා. රටේ ආර්ථික ස්ථාවර කරන්න නම් අනිවාර්යයෙන්ම කාර්මික කෘෂිකාර්මික කර්මාන්ත කියන ශේත්‍ර තුනේ නිෂ්පාදනයේ වර්ධනය විය යුතුමයි. අපට තේරෙන්නේ නැහැ නිෂ්පාදනයේ වැඩි කිරීමකින් තොරව රටේ ආර්ථික ස්ථාවර වෙන විදිය. දැන් මේසා විශාල වැට් ප්‍රමාණයක් අය කරපුවාම යදවුම් වල මිල ගණන් ඉහළ ගියාම අනිවාර්යයෙන්ම බාණ්ඩවල මිල ඉහළ යනවා. එතකොට ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම අඩු වෙනකොට නිෂ්පාදකින්ගේ නිෂ්පාදන අඩු වෙනවා එක පැත්තකින්. ඒ නිසා රටේ සමස්ත නිෂ්පාදනයේ අඩු වෙන්න හේතුවක් වෙයි. ඊළඟට මේ යදවුම් වල මිල ඉහළ යාම හේතුවෙන් විශේෂයෙන් අපනයන ශාස්ත්‍රයේ නිෂ්පාදකව දැවැන්ත අර්බුදයකට මුහුණ දෙනවා. මොකද අපේ නිෂ්පාදන වල මිල ගණන් ඉහළ යනවා නැත්නම් නිෂ්පාදන පිරිවැය ඉහළ යනකොට අපට විදේශීය වෙළඳපොළේදී තරඟ කිරීමේ හැකියාවක් නැතුව යනවා. ඒ නිසා මේ වැට් ක්‍රියාත්මක වුණු ගමන් දැනට අපේ තියෙන අපනයන ටිකත් අන්තිමේ අඩු වෙලා සමහරවිට නැත්තරම නැතිලා යන්න පුළුවන්. මේ වෙනකොට කර්මාන්ත වලින් අතිවිශාල ප්‍රතිශතයක් වෙහිගෙන යන තත්ත්වයක් උදා වෙන්නේ. මේ වැට් ටික ඉවරුනහම පනවපුහම තවත් මේ තත්ත්වය උග්‍ර වෙලා එන්නේ. එතනින් ආර්ථිකී බිඳ වැටීම මං හිතන්නේ රජයේ ගණන් බල්ලා නැහැ. ඊළඟ ප්‍රශ්නේ එන්නේ දැන් මේසා විශාල වැට් ප්‍රමාණයක් අය කරලා කර්මාන්ත කරුවන්ගෙන් එක පැත්තකින් වැට් අය කරනවා විශේෂයෙන් අපනයන සමාගම් ගත්තත් එක පැත්තකින් මේ වගේ වැට් අය කරන අතරේ පිරිවැය ඉහළ ගිහින් නිෂ්පාදනය කරන්න බැරි තත්ත්වයක් උදා වෙනකොට අනිත් පැත්තෙන් 130ක් සමාගමේ ලාභය මත බද්දක් අය කරනවා. ඒතර 130 ලාභ මත බද්ද අය කරලා ඉතුරු ලාභේ ලාභාංශ හැටියට ගියාම ඒකට ආය 110ක ලාභාංශ බද්දක් අය කරනවා. ඒතර මෙච්චර වැට් ප්‍රමාණයකුත් අය කරලා 130ක සමාගම් ලාභ බද්දකුත් අය කරලා 110ක ලාභාංශ බද්දකුත් අය කරලා අපේ ගරු ඇමතුමා අපට පැහැදිලි කරලා දෙන්න ව්‍යාපාරිකයෙක් කොහොමද ව්‍යාපාරයක් කරගෙන යන්නේ? කර්මාන්ත කරුවෙක් කොහොමද තමන්ගේ කර්මාන්තේ පවත්වාගෙන යන්නේ? ඒ නිසා අපේ විශ්වාසය තියෙන්නේ මේ කිසිදු වග විභාගයක් නැතුව හරි ඇගැයීමක් නැතුව හරි විශ්ලේෂණයක් නැතුව හුදෙක් IMF එකේ යෝජනා නිසාම දෙවෙනි ණය වාරිකයේ ගැනීම උදෙසාම ක්‍රියාත්මක කරන බදු විභාගෙ තියෙනවා. ඒ නිසා ආර්ථිකයක් කළමනාකරණය කරනවා කියන්නේ සෑම තැනකටම එක හා සමාන බදු අය කරනවා කියන එක නෙවෙයි. ආර්ථිකය කළමනාකරණය කළ යුතුයි. කළමනාකරණය කළ යුතුයි කියන්නේ ආර්ථිකයේ දිරිමත් කළ යුතු අංශ තියෙනවා. ඒ දිරිමත් කළ යුතු අංශ අනිවාර්යයෙන්ම දිරිමත් කළ යුතුයි. අධෛර්යමත් කළ යුතු අංශ තියෙනවා. අධෛර්යමත් කළ යුතුයි. දැන් උදාහරණයකට අනිත් පැත්තෙන් මේ සමස්ත ආර්ථිකයේම හතරෙන් තුනක් ක්‍රියාත්මක වෙන්නේ අමාත්‍යංශ තුනක් මත. එකක් මුදල් අමාත්‍යංශය, අනිත එක කෘෂිකර්ම අමාත්‍යංශය, අනිත එක කර්මාන්ත අමාත්‍යංශය. දැන් මේ අමාත්‍යංශ තුන හරහා මේ රටේ නිෂ්පාදනය දිරිගැන්වුවොත් මිස මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න හැකියාවක් නැහැ. දැන් කෘෂිකර්මයේ ගත්තොත් මෙතෙක් කවදාවත් පොහොරවලට කෘෂි උපකරණවලට වැට් අය කළේ නැහැ. නමුත් දැන් මේ පොහොරවලට වැට් අය කරනකොට කෘෂිකර්ම ඇමතිතුමා හිටියා නම් කියයි ගොවීන්ට අපි නොමිලේ පොහොර දෙනවා කියලා මේ වේ නිෂ්පාදනය. හැබැයි අපේ ඇමතිතුමා ඉන්නවා තේ නිෂ්පාදකගේ තේවලට පොහොර දාන්න බෑ. එතර පොල් වලට පොහොර දාන්න බෑ. එතර පොල් ගහකට මේක පොහොර දැම්මත් මේ පවත්නා මිල ගණන් යටතේ පොල් ගෙඩියක් විකුණන්න බෑ. ඒ නිසා මිනිස්සු කරන්නේ පොහොර දාන්නේ නැහැ. පොහොර දාන්න නැනුරන මේ පොල් ගහේ නිෂ්පාදනයේ තේ ගහේ නිෂ්පාදනයේ අඩු වෙනවා. ඒ නිසා කෘෂිකාර්මික නිෂ්පාදනයත් අනිවාර්යයෙන්ම මේ වැට් හේතුවෙන් අඩු වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා මේ යන්නේ ආර්ථිකය වර්ධනය වීමකට නෙමෙයි ආර්ථිකය සංකෝචනය වීමකට. හැම පැත්තකින්ම ආර්ථිකය සංකෝචනය වෙනවා. අනිත් පැත්තෙන් ආණ්ඩුවට නොපෙනෙන එක දෙයක් තියෙනවා. දැන් වෙනදා භාණ්ඩාගාර බිල්පත්වලට භාණ්ඩාගාර බැඳුම් කරවලට ඒවයේ ආයෝජනය කරන අයගේ පොලී ආදායම් වර්ධන නිදහස්. ඇයි එහෙම නිදහස් කරලා තිබුණේ? ඒවට භාණ්ඩාගාර බිල්පත් දැන් රජයේ මේ සැරේ බිලියන 7350ක් ණය ගන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද ගන්නෙ? භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර නිකුත් කරන්න වෙනවා. දැන් එයාලා ලොකු ප්‍රමාණයක් මිලදී ගන්න අයගේ 136 බදු සීමාවට ගිය ගමන් භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කරවලින් ලැබෙන බදු වලින් පොලි ආදායම 136ක් බදු ගෙවන්න ඒ මට්ටමේදී. ඒතර බැංකුවල තැන්පත් කරන අයට දැන් 110 වගේ තැන්පතු වලට පොලි ගෙවන්න. ඒකෙනුත් 136ක මට්ටමේ බද්දක් ගෙවුවාම තැන්පතු වලට ප්‍රමාණවත් පොලියක් නැහැ. අනිත් පැත්තෙන් කර්මාන්තකරුවන්ගේ ගත්ත ණය වලට ඊට වඩා අතිවිශාල පොලියක් ගෙවන්න වෙනවා. ඒ නිසා එක පැත්තකින් තමන්ගේ පොලි ආදායම් අඩු වෙනකොට කවුද බැංකුවල හෝ වෙනත් මුදල් ඉතිරි කරන්නේ? මුදල් ඉතිරි කළේ නැත්නම් ඊළඟට මොකද වෙන්නේ? කර්මාන්තකරුවන්ට බැංකුවකින් ණයක් කරන් ආයෝජනය කරන්න ආයෝජන නැහැ. ඒ නිසා ඉතිරි කිරීම අඩු වෙන රටක අනිවාර්යම ආයෝජන අඩු වෙනවා කියන එක ආර්ථික සිද්ධාන්තයක් විතරක් නෙමෙයි ප්‍රායෝගිකව සිද්ධ වෙන දෙයක්. ඒ නිසා මේ තියෙන පොලි ව්‍යුහයන් මත එක පැත්තකින් ඉතිරි කිරීම අඩු වෙලා ආයෝජන අඩු වෙනවා. අනිත් පැත්තෙන් අදටත් නිෂ්පාදකව කර්මාන්තකරුව ගෙවන්න වෙන පොලි වියදම වැඩි වෙලා යාලග නිෂ්පාදන පිරිව වැඩි වෙනවා. මේ හරහා මම විශ්වාස කරන්නේ මේ ආර්ථිකයේ තවදුරටත් කඩා වැටෙනවාමයි. ඒ නිසා ඒක වළක්වන්න බෑ. ඒ නිසා මේ දැනට මේ තියෙන බදු ව්‍යුහය ඇතුලේ 140ක් බදු ගෙවන්න වෙන අපනයන සමාගමක්. හැබැයි අපනයන සමාගමක් කලාපයක් ලැබුවොත් ඒක දරන්න කවුරුවත් නැහැ. ඊළඟට ජනාධිපතිතුමා අද මෙතන පුද්ගලිකව අපි එක්ක පොඩි සාකච්ඡාවකදී කිව්වා මේ බදු අය කිරීම හැර විකල්පයක් නැහැ කියලා. ඉතින් විකල්පයක් නැත්තම් මේ රටට අපසරණනේ. ඒ නිසා මේක මම විශ්වාස කරනවා, මම යෝජනාවක් කරනවා මේ අමාත්‍යංශ ගොඩාක් තියාන මුදල් අමාත්‍යංශ වගේ අමාත්‍යංශයක් හතුරවන්න බෑ. මේක තනි සම්පූර්ණ 100% අවධානයක් යොමු කරලා හැසිරවිය යුතු අමාත්‍යංශයක්. ඒ නිසා මේක හසුරවන්න පුළුවන් මුදල් ඇමතිවරයෙක් මේකට පත් කරන්න ඕන වෙනම. ඒ මුදල් ඇමතිවරයෙක් පත් කරලා එයාගේ 100% කාලේ ඒ වෙනුවෙන් වියදම් කරලා මේ මුදල් අමාත්‍යංශයත් විශේෂයෙන් කර්මාන්ත අමාත්‍යංශ කෘෂිකර්මාන්ත අමාත්‍යංශයක් වගේ ඒවා රටේ නිෂ්පාදනය ඉහළ දැමීම ඉලක්ක කරගත් දිශාවකට හැසිරුවේ නැත්නම් මේ රටේ ආර්ථිකය ගොඩ දාන්න බෑ. ඒ නිසා මේ ආර්ථික
ස්ථාවරවාදය
මිත්‍යාවක්. මේ මිත්‍යාවෙන් ගොඩ එන්න නම් ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරන් මේ අමාත්‍යංශ නිසි පරිදි ඉතුරු කාලෙදිවත් මෙහෙවලා මේ රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න කියන යෝජනාව අපි මේ අවස්ථාව ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි
ඔබතුමාට
අවස්ථාව ලබා දුන්නා.
ගරු එම්.එල්. අතාවුල්ල මැතිතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා. You have 7 minutes.
7 minutes මදි වෙයි. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. නහ්මදුන සල්ලි අලා රසූලිල් කරීම අම්මා බාත්. தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, இந்த நாட்டின் 2024 ஆண்டுக்கான வரவு செலவு திட்டத்தினுடைய கடைசி நாள் மாத்திரமல்ல, இந்த முதல் அமைச்சினுடைய விவாதம் நடைபெறுகின்ற இந்த சூழ்நிலையிலே மிக முக்கியமான சில விடயங்களை இந்த இடத்திலே கூற வேண்டியது காலத்தின் தேவை என நான் நினைக்கின்றேன். இந்த நாட்டை பொறுத்தவரையில் வளங்கள் தான் ஆக கூடுதலாக இருக்கிறது. உலகத்தில் எங்கும் இல்லாத வளம் நீர்நிலைகள், காடுகள், நல்ல வளநிலங்கள், களப்பு, கடல் என்று, மலை என்று இந்த நாட்டில் இல்லாத வளங்கள் இல்லை என்று சொல்லலாம். இந்த வளங்களினால்தான் நாம் கடந்த காலங்களிலே வெளிநாட்டவர்களால் கூட ஆளப்பட்டிருக்கிறோம். ஆனால் இப்பொழுதுதான் நாங்கள் இந்த வளங்கள் சம்பந்தமாக யோசிக்க தலைப்பட்டிருக்கிறோம். மேன்மை தங்கிய ஜனாதிபதி அவர்கள் இன்று தேசிய பௌதிக நிர்மாண சபையினூடாக இந்த நாட்டின் வளங்களை வைத்து எவ்வாறு அபிவிருத்தி செய்வது, பொருளாதாரத்தை அபிவிருத்தி செய்வது என்பது தொடர்பாக 2048 நோக்கிய ஒரு பெரிய ஒரு புரோகிராமை தயாரித்து அவர்கள் பல அமைச்சுக்களை இணைத்து அவர்களுடைய ஆலோசனைகளை முன்வைத்திருக்கிறார்கள். உண்மையில் இந்த இடத்திலே நாங்கள் சொல்ல வேண்டும், வெறும் வரியினூடாக மாத்திரமல்ல, நமக்கு இருக்கின்ற வளங்களின் உச்ச பயனை நாம் அடைவது மாத்திரமல்ல, அதனூடாக பொருளாதாரத்தை வளப்படுத்துவதும், அதனூடாக தேவையான நகர அபிவிருத்தி, நகர அபிவிருத்தி என்று சொல்லுகின்ற பொழுது இயற்கையான வளங்களை வைத்து அபிவிருத்தி செய்கின்ற அந்த முறைமை, அவைகளை நாங்கள் முன்னின்று செய்ய வேண்டும் என்கின்ற நிலை இன்று உருவாகி இருக்கிறது. உதாரணமாக மலைநாட்டிலே பெய்கின்ற மழைகள் அத்தனையும் வெறும் நீராக எப்பொழுதுமே திருகோணமலையில் பல இடங்களிலே ஓடிக்கொண்டிருக்கிறது. அதே போன்று அம்பாறையில் இவ்வாறு இந்த நாட்டின் எல்லா விதமான கடற்கரை ஓரங்களை பற்றியும் சொல்லலாம். ஆகவேதான் நீர்ப்பாசன அமைச்சின் மேல் இந்த நிதி அமைச்சு மிகவும் நிறைந்த கவனத்தை செலுத்த வேண்டும். உதாரணமாக எமக்கு எது வேண்டுமாக இருந்தாலும் நீர் முக்கியமானது. இன்று மின்சாரம் இல்லை என்று நாங்கள் பேசிக் கொள்கிறோம், ஆனால் நீர் மின்சாரத்தை உற்பத்தி செய்யக்கூடிய அளவுக்கு தேவையான குளங்கள் எங்களிடத்திலே இருக்கிறது, அதை நாங்கள் இருந்திருக்கிறோம். அதே போன்று பால் உற்பத்திக்கு தேவையான, அதற்கு தேவையான நிலமும் நீரும் எம்மிடத்திலே இருக்கிறது, நாம் அதனை இம்போர்ட் பண்ணி கொண்டிருக்கிறோம், அதில் நாங்கள் பிழைவிட்டுக் கொண்டிருக்கிறோம். அதே போன்று குடிநீர் ஒவ்வொரு ஆகஸ்ட் மாதமும் வருகின்ற பொழுது குடிநீருக்காக வேறையாக நாங்கள் செலவழித்துக் கொண்டிருக்கிறோம். எனவே நீர்ப்பாசன திணைக்களத்தினுடைய நடவடிக்கையில் கட்டாயம் முதலமைச்சு கவனம் செலுத்த வேண்டும். உதாரணமாக நாம் அபிவிருத்தி செய்கிறோம் என்ற பெயரில் நீரோடைகள், நீர்நிலைகள், ஆறுகள், களப்புகளை சில இடங்களிலே நிரப்பி மக்களினுடைய கவன ஈனமும் அரச உத்தியோகத்தர்களுடைய பொடுபோக்கினால் பல விஷயங்கள் நடந்திருக்கிறது. இன்று உங்களுக்கு தெரியும், உலகத்தில் பூகோள ரீதியான மாற்றங்கள், அதிக வெள்ளம், அனர்த்தங்கள் வந்து கொண்டிருக்கிறது. அதே போன்று மிக அண்மையில் இந்தியாவின் தமிழ்நாட்டிலே இப்பொழுது தமிழ்நாடு முற்றுமுழுதாக தாண்டு இப்பொழுதுதான் அவர்கள் நாம் நீர்நிலைகளை நிரப்பியதையும் ஓடைகளை நிரப்பியதையும் பற்றி யோசிக்க வேண்டிய அளவுக்கு நிலைமை மாறியிருக்கிறது. கோடிக்கணக்கான ரூபாய்கள் அவர்கள் நட்டம் போயிருக்கிறார்கள். இன்று பலமுறை பலர் இந்த பாராளுமன்றத்திலே பேசினார்கள், அங்கு அக்குறுணையில் வெள்ளம் வருடா வருடம் வெள்ளம் அடித்துக் கொண்டே போகிறது. இதனை பற்றி நான் அன்று நீர்ப்பாசன அமைச்சின் ஆலோசனை குழு கூட்டத்திலே ஒரு அதிகாரியிடம் வினகிய பொழுது அவர் சொல்லுகிறார், இது தேவையில்லாமல் அனுமதி இல்லாமல் கட்டப்பட்ட கட்டடங்களினால் வந்த பிரச்சனை என்று சொல்கிறார். உண்மை, இதனை யார் பார்த்துக் கொண்டிருந்தார்கள்? எமது திணைக்களத்தினுடைய உத்தியோகத்தர்கள் இவ்வாறு கவனவீனமாக இருந்ததனால் இன்று பல கட்டடங்கள் உடைக்க வேண்டிய தேவைகளும் இன்று பல வெள்ளப்பெருக்கை நிப்பாட்டுவதற்குரிய எத்தனங்களும் அரசாங்கத்தின் செலவும் அதேபோன்று தனியாரும் செலவழிக்க வேண்டிய ஒரு சூழ்நிலைக்கு நாங்கள் தள்ளப்பட்டிருக்கிறோம் என்றால் நமது பொதுபோக்கு இவைகளிலிருந்து நாம் மீள வேண்டும். நிதி அமைச்சு அதற்கு முறையான கொள்கை திட்டமிடல்களை வகுக்க வேண்டும். உண்மையில் இந்த அக்ருணை நகரை எடுத்துக்கொண்டால் அது முறையாக அபிவிருத்தி செய்யப்பட வேண்டிய ஒரு இடம். அந்த இடத்தில் உண்மையில் சில இடங்களிலே எந்தவிதமான அனுமதியும் இல்லாமல் கட்டடங்கள் கட்டப்பட்டிருக்கிறது என்றால் அவைகளை உடைப்பது மாத்திரமல்ல, அந்த ஆற்றினையும் வைத்துக் கொண்டு, ஆற்றுப்படுக்கையினையும் வைத்துக் கொண்டு முறையாக நகர திட்டமிடலை இந்த நகர அபிவிருத்தி அமைச்சினாலும்
முதலமைச்சினாலும் செய்ய வேண்டும் என்பதுதான் எங்களுடைய நோக்கம். அதனால் நீர்ப்பாசன அமைச்சின் உத்தியோகத்தர்களுக்கு நாங்கள் சொன்னோம், மாற்று வழிகளை எங்களுக்கு முன்வையுங்கள் என்று. அந்த அடிப்படையில் தான் இன்று மிகவும் ஆழமாக நாங்கள் சொல்கிறோம், நமது வளங்களை காப்பாற்ற வேண்டியது மாத்திரமல்ல, கழிவு நீர் வழிந்தோடுவது, அதிகமான மழை பெய்கின்ற நாடு நமது நாடு, அதிகமான நீர்வளங்களை கொண்ட நாடு, அவைகள் போய்
சேர்ந்த
கவனமாக பாதுகாக்க வேண்டும் என்பதுதான். இதே போன்று எவ்வாறு எங்களுடைய அக்குறுணையில் இந்த அனர்த்தம் நிகழ்கிறதோ அந்த நிகழ்வை, அதனை நிறுத்துவதற்குரிய ஏற்பாட்டினை அரசும் ஜனாதிபதி அவர்களும் செய்ய வேண்டும் என்று கேட்டுக்கொண்டு, இதே போன்று கிழக்கு மாகாணத்திலும் வேறு பல இடங்களிலும் இந்த ஓடைகளையும் ஆறுகளையும் நீர் கழிந்து போகின்ற மூத்துவாரத்தை தொடர்புடைய இடங்களையும் நிரப்புவதற்கு யார் யாரெல்லாம் காரணமாக இருக்கிறார்களோ அவர்கள் மீது நடவடிக்கை எடுப்பது மாத்திரமல்ல, அதிகாரிகளினுடைய கவனையினம் இங்கு போக்கப்பட வேண்டும். அதன் மூலம்தான் நமது வளங்களை முறையாக பாவித்து எந்தவிதமான ஒரு டிமேஜ் இல்லாமல் நாங்கள் அதனை ஆக்க முடியும். அதே போன்றுதான் இன்று அதிகமான நமது விவசாய நிலம், நமது கரும்பு நிலங்கள் முறையற்ற அபிவிருத்தி இல்லாமல் விவசாயிகள் அநியாயமாக பாதிக்கப்பட்டுக் கொண்டிருக்கிறார்கள். இங்கினியாகலையில் பாவிக்கின்ற நீரும், இங்கினியாகலையில் அந்த நீரை பாவித்து இந்த கரும்பு செய்கின்ற மக்களும் அந்த நிலங்களும் ஆக கூடுதலான வருமானங்களை பெறக்கூடிய வாய்ப்புகள் பெற முடியாமல் இந்த சில அதிகாரிகளும் சில கம்பெனிகளும் எடுக்கின்ற முயற்சிகளை கருத்திலே கொண்டு நிதியமைச்சு முறையாக இவற்றை பரிசீலித்து நாட்டின் இந்த பௌதீக வளங்களை பாதுகாப்பதினூடாக நிரந்தர பொருளாதார அபிவிருத்தியையும் பௌதீக அபிவிருத்தியையும் செய்வதற்கு இடமளிக்க வேண்டும் என்று கேட்டு விடைபெறுகின்றேன்.
கரு ஹெக்டர் அப்பமந்தமா அபதுமான வினாடி ஹத்தரக காலையாக தியனோ
சுதுவந்தேனோ சபாபத்துமணி வினாடி ஹத்தராதி தீபுகேன அவசாதி லவாதீமுகேன விசேஷன் மதாவசேதி காலவேளா நெத்திசா கதாகரன் பலாபருத்து என்ன எக்காரணாவுக்கு சம்பந்தவாய் அப்படி சீலு தினாம முன கத்தந்தர் கிவத் விதேசகத்த ஸ்ரீலங்கைக்கு அத்தமாய் அத மேரட்டே வெடிப்புற அப்பிட்ட விதேச வினிமய லபாதியில அப்பிட்ட சக்திய லபாதி ఇసా పెహదిలి అవి ప్రకాశకరణ విదేశగత శ్రీలంకి ఇన్నో సమహారాయ పదించేలా ఇన్నో లంకా వెంగిల ఇరట్ల సమహారాయ ఇన్నో ఎత్తటమ పర్మనెంట్ వీసాకక్ వెన మార్గన ఇన్న కండాయం ఇన్నో సమహారాయ ఏకేక ఇగన గండ గిహిల ఇన్నాయి సమహారాయ సమహారాడ రిఫ్యూజీ హటేటి ఇన్న మే హమ కెనెక్మ శ్రీలంకి కియ సమహారాయ ఎత్తటమ వీసాకక్ నతు అనాత వేలా ఇన్న కండాయం హబై మే అయ හැම කෙනෙක්ම තමුන්ගේ රටේ ඉන්න ශ්‍රී ලාංකික තමුන්ගේ සමහරලාට දරුවෝ මේ රටේ ඉන්නේ එහෙම නැත්නම් දෙමෝපිය මේ රටේ ඉන්නේ එහෙම නැත්නම් යාළු මිත්‍ර මේ පවුලේ සියලු දෙනා මේ රටේ ඉන්නේ මේ රටට ආදරය කරගෙන මේ රටේ දිහැම් බලාගෙන හැමතිස්සෙම කඳුළු හෙලමින් තමයි මේ රටවල ජීවත් වෙන්නේ මේ අය බොහෝ වෙලාවට අවුරුදු දෙකක් අවුරුදු තුනක් හතරක් ඉන්න පුළුවන් සමහරලාට අවුරුදු දෙකකට මෙහා වෙන්න පුළුවන් මේ කාලය ඇතුළත අර හද්ද පිටිසර ඒ ඒ අපේ ගෘහ සේවකයන් හැටියට ගිය කාන්තාවන් මේ අය තමුන්ගේ ගෙවල් වල තියෙන යම් කිසි උත්සවයකට අපිට උපන් දින උත්සවයකට වෙන්න පුළුවන් කොටහළු ගෙදරකට වෙන්න පුළුවන් මගුල් ගෙදරකට එහෙම නැත්නම් මරණ ගෙදරකට වෙන්න පුළුවන් මේ සියලු කාරණාවලදී බඩු පුංචි බඩු පෙට්ටියක් එවනවා ලංකාවට මේ බඩු පෙට්ටිය එවන්නේ door to door කියන ඒ කාගෝ සර්විස් එක හරහා තමයි මේ ලංකාවට එවන්නේ මේක door to door වෙන්නේ ඇත්තටම ඒ අය එහෙන් ඒ පාර්සලේ ලබා දුන්නට පස්සේ ඒ පාර්සලය ලංකාවේ ගෙදරටම ලබා දෙන්නේ මේ ක්‍රමවේදය ඉතාමත්ම කාලෝචිත ඇත්තටම ඒ විදේශ රටවල ජීවත් වෙන ඒ අහිංසක මිනිසු වෙනුවෙන් ගෞරවයෙන් ලබා දිය යුතු සේවාවක් රජයත් එකතු වෙලා හරිනා හැබැයි මේක මැද පෙරදිග විතරක් නෙමෙයි සමස්ත ලෝකෙම හැම රටකම ඉන්න අය මේ door to door සර්විස් එකෙන් තමුන්ගේ ගෙදරට පුංචි බඩු පෙට්ටිය සමාල්ලාට හාල් ටික සීනි ටික පවා එවනවා සමාල්ලාට පොඩි චොක්ලට් එකක් එවනවා සමාල්ලාට පොඩි වෙනම කෑම ටිකක් එවනවා එම නැත්තං ඇඳුම් ටිකක් එවනවා තමගේ දරුවට ඒ පුංචි බඩු පෙට්ටියක් ගන්න මොකද අවුරුදු දෙකකට අවුරුදු තුනකට පස්සේ තමයි ලංකාවට එන්නේ එතකොට තමයි එලවුන්ස් එක අරගෙන ඒ වැඩ කොටස කරන් තියෙන්නේ හැබැයි මොකද අද වෙලා තියෙන්නේ මහා පරිමාණයේ ජාවරම් කරන කාගෝ සමහර ආයතන බලපෑම් කරලා මේ door to door සිස්ටම් එක නතර කරන්න හදනවා අපි ඉතාලියට ගිය වෙලාවේ රංජිත් මද්දුමන්තර මැතිතුමත් නලින් බණ්ඩාර මැතිතුමත් ජේසී අලතුල අපි හතර දෙනාම ඒ රටේ ඉන්න සියලු දෙනාත් එක්ක සාකච්ඡා කරා. ඒ අය විශේෂයෙන්ම අගේම බලක් කරා විතරක් නෙවෙයි මේ ක්‍රමය ආරක්ෂා කරලා දෙන්න කිව්වට පස්සේ අපි කස්ටම් එකේ ඩීජී ඇතුලේ ඒ සියලු දෙනාත් එක්ක ගිහිල්ලා සාකච්ඡා කරා. සාකච්ඡා කළා එම්සි ක්‍රමවේදයක් හදලා දෙන්න කිව්වා මේකට. මොකද මහා පරිමාණයේ කාගෝ ඒ ඒ ජාවාරංකාරවත් එක්ක සමහර කස්ටම් එකේ නිලධාරී ඉන්නවා අපි දන්නවා.
ඔබතුමාට විනාඩියක් කාලයක් තියෙනවා.
සමහර ඇමතිවරුත් ඉන්නවා කියලා අපි දන්නවා. මේ සියදෙනා එකතු වෙලා තමයි මේ අහිංසක මිනිසුන්ගේ බඩට ගහන්න හදන්නේ. දෙයියන්ගේ නාමයට මම කියනවා මේ වැඩේ කරන්න එපා. මේ සර්විස් එකෙන් කරන්නේ අහිංසක මිනිසුන්ට පුංචි බඩු පාසලයක් ගෙදරට යවන එක. මේක යම්සි අගෘතුකම් යම්සි ප්‍රශ්න වෙන්න පුළුවන් ඒක ඒක निराකරණය කරන්න පුළුවන්. හැබැයි මේකට වැඩ කටයුතු කරලා මේක බේරලා දීලා මේ ඩෝර් ටු ඩෝර් සර්විස් එක තියන්න කියලා විශේෂයෙන්ම මුදල් නැමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරා මේ අහිංසක මිනිස්සු වෙන මේ වැඩ කොටස කරන්න කියලා. ඒ වගේම මගේ විනාඩි භාගයක් හරි කමන්නේ රොෂාන් වන්ද හිටපු අමාත්‍යතුමාට ලබා දෙන්න කියලා ඔබතුමාගේ ඉල්ලීමක් කරන බොහොම ස්තුතියි.
රොෂාන් රණසිංහ මැතිතුමා
මූල ආසනාරූඪ මන්ත්‍රීතුමනි මම සහන් ප්‍රදීප් මන්ත්‍රීතුමාගෙන් උත් විනාඩි දෙකක කාලයක් ඉල්ලගත්තා. ඒද හේතුව දැන් සමහරුන්ට විදෙනවා 69 ලක්ෂයේ කතා කරනකොට. මොකද 69 ලක්ෂයට මූණ දෙන්න බැරි වුණාම ඒක කියද්දි රිදෙනවා. ඉතින් මම මේක නිතර මතක් කරන්නේ 69 ලක්ෂය අමතක කරන්න එපයි කියන එක. ඒ හේතුව අපි කිව්වේ වංචාව දූෂණය සමට සමාන එක නීතියක්. ඒ වගේම තමයි සියලුම මේ රටේ සම්පත් විදේශීකරණයක් කරන්නේ නැතුව යන්න ඕන ප්‍රතිපත්තියක් පිළිබඳව. ඉතින් මම කනගාටු වෙනවා මේ රටේ දැන් සොරකම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරපුවාම ආණ්ඩුවක් විදියට විගණන වාර්තාවට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ පෙන්වා දීලා තියෙද්දි මා නිකුත් කළ ගැසට් නිවේදනයේ ඉවත් කිරීම තුල ඉතින් මේක තමයි ඇත්ත. මේ ඇත්ත කියනකොට සමහරුන්ට විදෙනවා. ඉතින් මම හිතාගෙන හිටියා මේ අයවැයේදී මම ඡන්දේ නොදී ඉන්නවයි කියන එක ඡන්දේ නොදී ඉන්නවයි කියලා වෙලා හිටියා. හැබැයි මේ අන විදියට මං කිව්වේ දැන් තැපල් කන්තෝරුවත් තියාගෙන සංචාරක හෝටලයක් දාන්න ඕන නම් දේශීය කෙනෙකුට දෙන්න තිබ්බා. මේක මොකටද විදේශයට දෙන්නේ? ටෙලිකොම් සමාගම විදේශයට දුන්නාම අය කරගන්නේ රුපියල් ඩොලර් කරලා යවන්නේ. ඒතෝ තියෙන රටේ ඩොලර් ටිකක් යනවා. ලංකා හොස්පිටල් එක මිලියන 4000ක් ලාභ ලබනවා නම් ඒකත් විදේශයට විකුණන්න යනවා නම් ඒකෙනුත් ලෙඩ්ඩුන්ගෙන් එන සල්ලි ටික යවන්න තව ඩොලර් එපයි. මේ උගුලෙන් උගුලට ප්‍රශ්නෙට පැටලෙන එක නෙමෙයිද කියන එක තමයි විශේෂයෙන් මට මෙතෙන්දි කියන්න තියෙන්නේ. ඒ නිසා මම අද අයවැයේදී මේ අවසාන අයවැය විරුද්ධව මගේ ඡන්දය ප්‍රකාශ කරනවායි කියන එක විශේෂයෙන් මම සිහිපත් කරනවා.
කාලය අවසන් කරමු.
මට තප්පර ගාණක් දෙන්න. ඒ වගේම තමයි අපි බලාපොරොත්තුනේ මේක නෙමෙයි. අපි බලාපොරොත්තු වුණේ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ කීමට අහුම්කන් දීගෙන හැම එකටම එහෙයි කියලා අත උස්සන එක නෙමෙයි. ඒක නිසා ඒ ක්‍රමය මේ රටේ අවුරුදු මේ දැන් අතුගා දැමිය යුතුයි රට වෙනුවෙන් කියන එක තමයි විශේෂයෙන් මම මෙතන දිසිපත් කරන්නේ. බොහොම ස්තුතියි. කතා කිරීමේ අයිතියක් දැන් ජීවත් වීමේ අයිතියක් මට ප්‍රශ්නාර්ථයක තියෙන තප්පරයක් දෙන්න. ජීවත් වීමේ අයිතියක් ප්‍රශ්නයක තියලා තියෙද්දි 69 ලක්ෂයක් ආණ්ඩුවට පත් කරලා එව්වේ කතා කරන්න හරි දේ කරන්න. හැබැයි ඒ අයිතියත් නැති කරලා තියෙනවා. ඒ පිළිබඳව මම පිළිකුල් කරනවා.
හරි.
මේ විදිහට කඩේ යන අය ගැන.
ගරු කුමාර වෙල්ගම් මැතිතුමා.
දැන් දෙන මේ මම කතා කරේම නැහැ. මං අසනීපෙන් හිටියේ.
ඔබතුමාගේ නම කතික නාම ලේකනේ නැහැ.
අරගලෙදි ගුටි කාලා විදිහට මට අනුකම්පා කරන්න. මම මේ ආවේ මොකද මේ මට අරගලෙදි ගුටි කාලා මම දැනුත් අසනීපෙන් දැන් ටිකක් හොඳ වෙගෙන ඉන්නේ. මම කතා කරේ මෙන්න මේකයි.
ඔබතුමා කෙටියෙන් අවසන් ගරු මන්ත්‍රීමා කාලය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැම මන්ත්‍රීමාටම විනාඩි 4යි.
විනාඩි රුසාර රන්සිංහ මැතිතුමා 69 ලක්ෂය ගැන කතා කරා. මම ඕක ඡන්දෙන් ඉස්සෙල්ලා කිව්වා. ඔය මිනිහර ගේන්න එපා කියලා.
නමුත් බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීමා. ගරු මනෝ ගණේශ මැතිතුමා.
ඉතින් නමුත් එද
එතන
ඔබතුමාට විනාඩි
රොෂාන් රණසිංහ
විනාඩි 6ක කාලයක් තියෙනවා.
රොෂාන් රණසිංහ සහෝදරයා ඊට පැමිණතුමා මේ කිව්ව මේ අවසන් අයවැය කියලා ජනාධිපති වික්‍රමසිංහ මහත්තයාගේ අවසන් අයවැයද මට දන්නේ නැහැ. ඒකද කිව්වේ කියලා දන්නේ නැහැ. රයිට්. හරි කමන්නේ. දැන් අනිත් එක මොකදලට මේ 89 ලක්ෂ ගැන කතා කරා. මම ඉදිරියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යනකොට දෙක තරන් ගියා වගේ. දැන් ගැන කතා කරන්න එපා. ඒක නැහැ. ඒ බලංගු නැහැ. ඒ පාර්ලිමේන්තුවේ බලංගු නැහැ. අලි පාර්ලිමේන්තුවේ යන් අපි. එච්චරයි කියන්නේ. රයිට් 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 රයිට්. අපි පිටේ කතා කරමු. ප්‍රශ්න අපි දැන් යාළුවනේ ප්‍රශ්නයක් නැහැ. දැන් මම කතා කරන්න ආවේ මේ සභාපතිතුමනි මේ අයවැය අද දවසන් දිනය මේ සමර එකක් කියන්නේ මොකද මේ අපේ මම නියෝජනය කරන අපේ පක්ෂ නියෝජනය කරන ජනතාව කඳුකර දෙබල ජනතාව විශේෂයෙන්ම වදකර ජනතාව පිළිබඳව ජනාධිපතිතුමා මේ අවස්ථාවේදී විවිධ අවස්ථාවේදී කතා කරලා තියෙනවා. මොකද මේ කියනවා මේ ඒගොල්ලෝ මේ මිනිසුන්ගේ අර උදකලා වීම අයිසොලේෂන් එක අවසන් කරන්න ඕනේ. හොඳ දෙයක් කරන්න කියන්නේ. ඒක කරන්න ඕනේ කරන්න දෙන්න ඕනේ. ඉඩම් අයිතිය ලබා දෙන්න ඕනේ. මේ ඉටපු මේ වැවිලි කර්මාන්ත ඇමතුම මෙතන මාධ්‍යවල ඉනාවෙ නැහැ. ඉනාවෙ නැහැ කියලා දන්නේ නැහැ. ඈ එබ හොඳ ඉනාව කියලා හිතනවා මම කමන්නේ. කෙසේ වුණත් උත්සාහය කරා ඉඩම් අයිති දෙන්න. දැන් ජනාධිපතිවා කිව්වා මේ අයවැය කතාවේ 10% ඉඩම් ටිකක් ඒ ජීවත්වන ජනතාව දෙනවා කිව්වා. ඒ දෙන එක මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂ විරුද්ධ වෙන්නේ නැහැ, විපක්ෂ විරුද්ධ වෙන්නේ නැහැ, කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. මොකද දමිළ ජන මන්ත්‍රීවරට වඩා සිංහල මන්ත්‍රීවරුන් මේ අවස්ථාවේදී ඒ ජනතා සාධාරණත්වය ලැබෙන්න ඕන කියලා කියන බව තමයි අපි ජයග්‍රහණය කියලා තමයි. හොඳයි. පක්ෂ විපක්ෂ බෙදින්න ඔබතුමා දන්නවනේ, ඔබතුමා වාමාංශී පිට පසුබිම ආපු මන්ත්‍රීවරයෙක්. ඔබ දන්නවා ඒක. දෙන්න ඕනේ මිනිසුන්ට. ඈ සතුට සතුට නේද වෙනවා. හොඳයි. බොහොම හොඳයි. මගේ යාළුවනේ ප්‍රශ්නයක් නැහැ. දෙන්න. අනිත් ඒ වගේ ඒක නිසා තමයි දැන් අපිට පුරවැසිභාවය තියෙන ජනතාවට. නමුත් සම්පූර්ණ ප්‍රවේශභාවය නැහැ. ප්‍රවේශභාවය සම්පූර්ණ කරලා ජාතික ප්‍රවාහය තුළ ජනතාව එකතු කරගන්න නැහැ කියලා කියනවා. ජනාධිපතිතුමා කියන දේ කරනා කරලා පක්ෂ විපක්ෂ බෙදෙන්න කරන කියලා ජනාධිපති ඉල්ලීමක් කරනවා. මොකද ඒක මම කියනවා දැන් කිසිම අර එතුමාට වෙන් කරගත්ත කෝටි 400ක් ඩෙවලොප් මේ ලෑන්ඩ් ඩෙවලොප්මන්ට් සම්බන්ධව කබන්නේ කිසිම අමාත්‍යාංශයට බාර දෙන්න එපා. ඔතුමාය කරනා කරලා දැන් මේ ජනතා ජීවත් වෙන ඩිස්ත්‍රික් තියෙනවා 12ක් තියෙනවා. අපේ කොළඹ කළුතර පොතුමා කළුතර ඒ වගේ රත්නපුර කෑගල්ල නුවර නුවරඑළිය මාතලේ බදුල්ල මොනරාගල ගාහල්ල මාතර කුරුණෑගල දොළක් තියෙනවා. දොළහ වල ඩිසි සම්බන්ධ කරන කමිටු තියෙනවානේ, ඩීසීසී තියෙනවානේ. කරුණා ඩීසීසී වලට බාර දෙන්න. දැන් මම කොළඹ මගේ මිත්‍රයා ඉන්නවා ඩීසී කොළඹ ඩීසීසී ඉන්නවා. චාමන ඉන්නවා, ප්‍රදීප් මේජර් ප්‍රදීප් උණ්ඩගොඩ මන්ත්‍රීතුමා ඊට පස්සේ කතා කරලා තිනවා. අවිස්සාවල ගින්නක් ඇති වුණා ළඟදී. ඒ නිසා අවිස්සාවල අපි ජනාධිපතිතුමාගේ හේතුවත් කොළඹ නියෝජනය කරානේ එතන පටන් ගන්න කියලා තිනවා. එහෙන් කරන්න එක. අනිත් එක මේ ඒගොල්ලෝ පඩිගෙන කතා කරා. 1700ක් ඉල්ලුවා කියලා කිව්වා. කම්පැනිස් බෑ කිව්වලු. මට දන්නේ නැහැ. කෙසේ වුණත් ඒක වේජස් බෝඩ් අරා වේවා, කලටි ඇග්‍රීමන්ට් කියන්නේ මේ කලටි ඇග්‍රීමන්ට් අරා වේවා, නැත්නම් ෂෙයරින් ඔෆ් ඉන්කම් රෙවෙනියු අරා වේවා, මොනවාරි ක්‍රම වේදෙන් ඒගොල්ලන්ගේ ඉන්කම් වැඩි කරන්න කියලා කියනවා. එතකොට වෙසෙල්ලම් කරන්න. මොකද දැන් මේ අවස්ථාවේ බලන්න කතා කරලා තියෙනවා මිනිස්ට්‍රි ඔෆ් හෙල්ත් ඩිරෙක්ටර් ඔෆ් මැටර්නල් ඇන්ඩ් චයිල්ඩ් හෙල්ත් ડોක්ටර් චිත්‍රමාලි ඩි සිල්වා හස් ස්පෝකන් වෙරි මච් අබවුට් ද ගවර්න්මන්ට් එෆර්ට්ස් ටු බ්‍රින්ග් ඩවුන් ද මල් න්‍යූට්‍රිෂන් ඉන් ද ප්ලාන්ටේෂන්ස්.
මේ වස්තුවේ
එනිසා ඒක බලන්න අවසර එක කියලා විතර කරන්න. දැන් මේ ඊයේ පෙරේදා මෙතන මේ කතා කරා අපේ තිරණැල්ල සමත්තුමා මායික වාදවාද වුණා මේ කොළඹේ මේ ලියාපදිංචි කිරීම සම්බන්ධව. දැන් මේ අවස්ථාවේ ජන සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව ඇවිල්ලා ගේන් ගඩ කියලා දොරෙන් දොරට ගිහිල්ලා මේ වාර්තා කරනවා. ඊයේ මගේ ගෙදරට ආවා. ඒගොල්ලන් ඇවිල්ලා සිවිල් නිලධාරීවරුන් ට්‍රේන්ඩ් යනවා. ඒගොල්ලෝ භාෂ තුනෙන්ම කොලකලි අරන් යන ප්‍රශ්නයක් නැහැ. ඕකට විස්තරයක් ලඟ ලබා ගන්න කියනවා. එනිසි පොලිසියට කියන්න කරුණා කරලා ඒ වැඩ කරන්න කියලා. පොලිසියට ඕනේද වැඩ? පොලිසිය බල මේ අවස්ථාව බලන්න. මේ අවුරුද්දේ මේ වැඩි දෙවීම සිදු වෙලා තියෙන 111ක්. මරණ සිදු වෙලා තියෙන 50ක්. ඉංජිනේරු වෙලා තියෙන 53ක්. පොලිසියට මේවල්ලන්න කියන්න. දැන් අද වීරගසිර පත්‍රයේ ඉන්ද්‍ර වීරගසිර පත්‍රිකේයිලේ තලයෙන්ද වාසිච්ච බාරංග තලයෙන්ද තිරව එළදපටිරිකின்றது என்னவென்றால் இந்த குழும்பிலே போலீஸ் பதிவு சம்பந்தமாக தெரிய வெளியிருக்கிறார்கள் அதிலே காரணம் அது மட்டுமல்ல வெள்ளவத்தையிலே பல பொம்மலப்பட்டியிலே பல இடங்களிலே பெண்களின் தங்க சங்கிலி பிடி களவாடி செய்கிறார்கள், கொள்ளையடிக்கிறார்கள். அதுக்கெல்லாம் தேவையான தகவல்கள் போலீஸ் செல்லக்கூடிய தகவல் மூலமாக செல்கிறதோடு சந்தேகங்கள் இருக்கிறது. போலீசியான தோறுத்தரும் எதிர மாறு வேணுவது மங்களக்காடு யனவது கேட்டு சாதாரண பிஆபிடி தீனா போலீசியை விட கரண்டேப்பா போலீசி விட கரண்டு கேண்டு
ground level ground level කරන්න කියන්නේ. ඒ නිසා ඒක අපිට අවශ්‍යයි. මොකද මේක දැන් මීයේ මට කිව්ව මෙතන වෙල කිව්ව ජනරාලස් කිව්වා මම මනෝගණේශන් මන්ත්‍රීතුමා බොරු කියනවා කියලා. මම නම් කියන්නේ ඒක බොරු කියනවා කියලා. මම කියන්නේ ඒක කියව දෙයක් බොරු. ඈ එච්චර මම කියන්නේ තියන්නේ. මොකද මම සභාගත කරනවා මෙලන්න මේ පොලිසියේ ශ්‍රී ලංකා පොලිසියේ කොළඹ නගරේ ගේන් ගඩ දොරෙන් දොරට ගිහිල්ලා මේ බෙදලා දෙන කොළකෑල්ල සිංහල ඔන්ලි. අද මේ රටේ ව්‍යවස්ථාපක තුමාට වාමාංශික මන්ත්‍රීතුමාට දන්නවා මේ රටේ අද තමිල භාෂා සිංහල දෙකම ජාතික භාෂා සහ රාජ්‍ය භාෂා. بس දෙක වැඩ කරන්න ඕන. කොළඹ නගරේ වැඩ කරන්න ඕන. අගනුවර වැඩ කරන්න ඕන. රටපුරා වැඩ කරන්න ඕන. මේ කොළඹ නගරේ ගිහිල්ලා ගෙවල් ගෙවල් දිල්ලද මේ කොළඹ දෙන්න මේක පොලිසිය. තිරන්නැලස්ගේ පොලිසිය නැත්නම් දේශපාලන දෙන්න කොටගේ පොලිසිය දෙන්න මේක. මේ වැඩ කරන්න එපා. නවත්තන්න. බොරු කියන්න එපා. මේ සභාගත කරනවා මේක දැන්. ඒක මේකේ ඒතුවා ආගමාල දිනනවා. පිටෙන් ගිහිලා එන මිනිස්සුද ආගමාල දිනනවා. ආගමාල දිනනවා. ඒක ඕනේ නැහැ. ජනවර්ගයාලද? ජනවර්ගයයි. ජනවර්ගයන්නේයි. ඒ නිසා මේ තොරතුරු ලබා ගන්න පුළුවන් ජන සංඛ්‍යා ලේඛනයේ මේ ඩිපාර්ට්මන්ට් එක ගෙදරට එනවා. අපේ ගෙදර ගියා සතා කරා. ඉවරයි. ඒ නිසා
කාලය අවසන්
සභාගත කරනවා. අරගන්න. Thank you.
බොහොම ස්තුතියි.